ආදරණීය දුවේ පුතේ රජරට ගුරු ගෙදරින් අපි පහ ශ්‍රේණියේ දරුවන් උදෙසා පාඩමක් ගෙනෙන්නයි මේ සූදානම් වෙන්නේ. අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා. කැකිලාව කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක W. සුසිල් බර්නාඩ් මහතාට.
ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න අඟහරුවාදා හවස පහ පහ වුණාම, පස්වරු පහ පහ වුණාම ඔබේ නිවසට අදත් මම ආවා. ගුරු ගෙදර රජරට ගුරු ගෙදර වැඩසටහනේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය සහ රජරට ගුවන්විදුලි සේවයේ රජරට ගුරු ගෙදර වැඩසටහන පස්වන ශ්‍රේණියේ දරුවන් හම්බ වෙන්නට මුණ ගැහෙන්නට මම අදත් ඔබේ ගෙදරට ආවා. ඔබට දැන් මාව හොඳටම හුරුයි පුරුදුයි. මම ඔබේ ආදරණීය ගුරුතුමා සුසිල් සර්. ඔබේ ආදරණීය ගුරුතුමා, අද ඔබේ ආලින්දයට, අද ඔබේ ගෙදරට මම ආවේ තවත් පරිසර තේමාවක පරිසර පාඩමක් ඔබට කියලා දෙන්නට. ඔබේ දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කිරීම සඳහා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය කරන වැඩසටහන් අපමණයි. අද දවසත් ඔබේ දවස. මම හොඳටම දන්නවා ලංකාවේ බොහෝ ප්‍රදේශවල පස්වන ශ්‍රේණියේ දරු දැරියන් මෙම වැඩසටහනට සවන් දෙන විත්තිය. ඒ සවන් දීලා නිකන් ඉන්නේ නැහැ. ඔවුන්ට දැනුණු ප්‍රශ්න, ඔවුන්ට හිතෙන ප්‍රශ්න මාත් එක්ක බෙදා හදා ගන්නවා. ආදරණීය දුවේ පුතේ, එහෙම කතා කරන්න ඔබට බොහෝ වේලාවට, මට පුළුවන් වේලාවට මම ඔබේ ප්‍රශ්න වලට උත්තර දෙන්නට සූදානමින් ඉන්නවා. හොඳයි දුවේ පුතේ, එහෙමනම් අද අපි කතා කරන පරිසර තේමාව මිනිසා සහ තොරතුරු කියන තේමාව තමයි අද සාකච්ඡා කරන්නට අපි උත්සාහ කරන්නේ. ඔබ තුනේ පන්තියේදීත්, හතරේ පන්තියේදීත් ඉගෙන ගත්තා ඊට වඩා, දැන් පසුගිය විෂය නිර්දේශයේ පස්වන ශ්‍රේණියේ මිනිසා සහ තොරතුරු කියන තේමාවට වඩා ටිකක් වෙනස් මේ තේමාව. එම නිසා ඔබේ පන්ති භාර ගුරුතුමා හෝ ගුරුතුමිය පමණයි මේ පිළිබඳ අලුත්ම තොරතුරු ටික දාන්නේ. ඒ තොරතුරු තමයි මම ඔබත් එක්ක කතා කරන්නේ. අද දවසේ මේක හොඳින් අහගෙන ඉන්න ඔබට විභාගයට වැදගත් වෙන, ශිෂ්‍යත්ව විභාගයට වැදගත් වෙන බොහෝ කාරණා අද සාකච්ඡා කරන්නට මම සූදානම් වෙලා ඉන්නවා. ඒ විභාගයේ සඳහන් විතරක් නෙමෙයි ආදරණීය දුවේ පුතේ, ඔබ ජීවත් වෙනකොට ඔබේ ජීවිතයේදී මේ මම අද කතා කරන පාඩම ගොඩාක් වැදගත් වේවි, ඔබට ලොකු අත්දැකීමක් ලැබේවි. හොඳයි ආදරණීය දුවේ පුතේ, මම මේ තේමාව කතා කරන්න කලින්, මේ පාඩම කතා කරන්න කලින් මේ පාඩමේ ඉගෙන ගන්න ඇයි කියන එක ඔයාලත් එක කතා කරන්න. සමාජයේ ජීවත් වෙන පුද්ගලයෙකු ලෙස ඔබ, මම අපේ වටපිටාව, රට, ලෝකය පිළිබඳව දැනුම්වත්ව සිටිය යුතුයි. ඒක හරිම වැදගත්. රට, ලෝකය ගැන දැනගන්නට ඕනේ. සමාජ, ආර්ථික, දේශපාලන, ආගමික, අධ්‍යාපනික තොරතුරු පිළිබඳ දැනුම යාවත්කාලීනව තිබිය යුතුයි. යාවත්කාලීන කියන්නේ දිනෙන් දින අලුත් කරගත යුතුයි. අද තොරතුරු නෙමෙයි හිත තියෙන්නේ, ඊතරතුරු නෙමෙයි අද තියෙන්නේ. එහෙමනම් මේවා යාවත්කාලීන කරගත යුතුයි, අලුත් කරගත යුතුයි. ඒ සඳහා තොරතුරු ලබාගත යුතුයි. අපි එකතැන ඉන්නේ නැතුව, ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ වෙන්නේ නැතුව, වටපිටාව ගැන, අවට ලෝකය ගැන අපි හොඳ අවබෝධයෙන් සිටිය යුතුයි. අන්න ඒ කාරණාව නිසා තමයි අවට ලෝකය ගැන දැනුමත් විය යුතු නිසා තමයි අපි මේ තොරතුරු එක් රැස් කරගන්නේ. තොරතුරු ලබා ගැනීම සඳහා සුදුසු මාධ්‍ය බොහෝමයක් තියෙනවා. ඒ අතර මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානම අංග දෙක වෙනවා. මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය. මුද්‍රිත මාධ්‍ය කියන්නේ ලිඛිත මාධ්‍ය. ලිඛිත දේවල් තමයි මුද්‍රිත මාධ්‍යයෙන් සිදු වෙන්නේ. ප්‍රධානම කාරණා දෙක තමයි මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය. මෙන්න මේ මුද්‍රිත නැත්නම් හිතන ලිඛිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය භාවිතය ප්‍රයෝජනයට ගැනීම ගැන අපි විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ප්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳ අපි මෙම තේමාවෙන්, පස්වන ශ්‍රේණියේ මිනිසා සහ තොරතුරු කියන තේමාවෙන් සාකච්ඡා කරනවා. හොඳයි මගේ දුවේ පුතේ, අපි බලමු මුලින්ම තොරතුරු සංනිවේදනය කියලා කියන්නේ මොකක්ද කියලා. තොරතුරු සංනිවේදනය වචන දෙකක් අඩංගු වෙන්නේ. තොරතුරු කියන වචනයත් සංනිවේදනය කියන වචනයත්. අපි ওই වචන දෙකේ අර්ථය හොඳින් තේරුම් ගමුකෝ. තොරතුරු කියලා කියන්නේ, අන්න හොඳින් අහගන්න, තොරතුරු කියන්නේ අන් අයට දැනගත හැකි පරිදි ප්‍රකාශ කරන ප්‍රවෘත්තියක්. තොරතුරු කියලා කියන්නේ අන් අයට දැනගත හැකි පරිදි ප්‍රකාශ කරන ප්‍රවෘත්තියක්. සංනිවේදනය කියලා කියන්නේ යමක් මැනවින් නිවේදනය කිරීමක්, එහෙම නැත්නම් ප්‍රකාශ කිරීමක්. යමක් මැනවින්, තරහ හොඳින් නිවේදනය කරනවා එහෙම නැත්නම් ප්‍රකාශ කරනවා. එහෙමනම් දැන් අපිට තේරෙනවා සරලම අවබෝධය සරලම අදහස තමයි තොරතුරු සම්නිවේදනය කියන්නේ අන් අයට දැනගත හැකි පරිදි ප්‍රකාශ කරන ප්‍රවෘතිය මනවින් ප්‍රකාශ කිරීම. මනවින් ප්‍රකාශ කිරීම. එතකොට මේ තොරතුරු සම්නිවේදන ක්‍රම ක්‍රමිකව ක්‍රමක්‍රමයෙන් ඉස්සර කාලේ ඉඳලා බොහෝ ඈත අතීතයේ ඉඳලා විකාශනය වෙච්ච බව විකාශනය වෙච්ච ආකාරය කොහොමද කියලා අපි හොයලා බලමු. සමහර විට මේක පිළිවෙලට සාකච්ඡා නොකරත් පිළිවෙල ගැන දැනගෙන හිටියේ නැතත් ඔබ යම් කිසි අවබෝධයක් මේ කියන කාරණාවලින් තියෙනවා. මොකද තොරතුරු සංනිවේදනයේ ක්‍රමික විකාශනය ගැන යම් කිසි අවබෝධයක් තියෙනවා. නමුත් අපි හොඳින්ම බලමු විකාශනය වුණේ කොහොමද කියලා. මුලින්ම ඉතාම බොහෝ ඈත කාලයේ තොරතුරු හුවමාරු කරගත්තේ ආදරණීය දුවේ පුතේ සිතුවම් එහෙම නැත්නම් චිත්‍රමගින්. සිතුවම් එහෙම නැත්නම් චිත්‍රමගින්. ගල් ගුහාවල චිත්‍රය ඉඳලා තිබුණා. තවම මේ වෙනකොටත් ඉස්සයි බොහෝ ඉහත يعني අතීතයේ සිදුවෙච්ච සිදුවීම් බොහෝ ගල් ගුහාවල තිබිලා දැනටත් තොරතුරු අපි හොයාගෙන තියෙනවා. වර්තමානයේ තොරතුරු ගේනවා අතීත තොරතුරු. ඊළඟට ගල් ගුහාවල ඇඳපු චිත්‍ර වලින් ඉස්සර කාලේ අතීතයේ සිදුවෙච්ච සිදුවීම් හොඳින් වර්තමානයට ගේන අරගෙන එනවා. දැන් හොඳට මම සරලම දෙයක් කියන්නම්. සීගිරි ගුහා චිත්‍ර ටික පොඩ්ඩක් බලන්නකෝ. කාශ්‍යප රජ දවසේ සීගිරිය තිබුණ මේ චිත්‍ර නිසා ඒ කාලේ තිබුණ සමාජ ආර්ථික වටපිටාව ගැන හොඳ අවබෝධයක් වර්තමානයේ ඉන්න අපට දැනෙනවා. ඔන්න ගල් ගුහාවල ඇඳපු චිත්‍ර. ඊටත් කලින් බොහෝ කාලයකට කලින් ගල් ගුහාවල ඇඳලා තිබුණා ලස්සන චිත්‍ර. සත්තුන්ගේ රූප, ඒ කාලේ දුන්නු දඬුවම් වල රූප, මෙන්න මේ වගේ දේවල් ඇඳලා තියෙනවා. ඊළඟට පුතේ ශබ්ද මගින් තොරතුරු සංනිවේදන කරලා තියෙනවා. ශබ්ද මගින් වාචිකව කතා කරලා හූවක් කියලා කෑ ගහලා අන්න එහෙම අවස්ථාවල ඒ කාලේ ඔන්න සිතුවම් මගින් ඊළඟට ශබ්ද මගින් ඊළඟට පුසේ රූප සටහන් මගින් රූපික අක්ෂර මගින් රූප සටහන් ගල් ගුහාවල අර මම කලින් කිව්වා වගේ රූපික අක්ෂර. දැන් සීගිරියේ කැටපත් පවුරේ තියෙනවා අපි අහලා තියෙනවා කුරුටු ගීත කියලා. මේ තියෙන්නේ රූපික අක්ෂර තමයි. ඊළඟට භාණ්ඩ මගින් එක එක භාණ්ඩ මගින් මේ බලන්න අපි වෙනද කතා කරපු විදිහට නෙමෙයි ඔන්න දුවේ පුතේ අද කතා කරන්නේ. භාණ්ඩ මගින් අඬ බෙරය බිරය තව චුට්ටක් කල්පනා කරන්න බලන්න. ඇයි පන්සලේ ඝණ්ඨාරය එකක් යම් එක්තර භාණ්ඩයක් මෙන්න මේවා භාණ්ඩ ශබ්ද කිරීමෙන් තොරතුරු සංනිවේදනය කරා. රජතුමාගේ කියන්නේ රජ මාලිගාවේ සිදුවෙන සියලුම සිදුවීම් රටවැසියන්ට දැනෙන්නේ කොහොමද අඬ බෙර මගින්. ඊළඟට පන්සලේ මොකක් හරි කරදරයක් පන්සලේ මොකක් හරි ගමට පණිවිඩයක් දෙන්නට තියෙනවා නම් ස්වාමීන් වහන්සේට පන්සලේ හාමුදුරුවන්ට හැකියාවක් නැහැ ගමපුර හැවිදලා කියන්න. නමුත් එක ඝණ්ඨාර හඬකින් කියන්නේ පන්සලේ ඝණ්ඨාර දිගින් දිගටම නාද කරනවා නම් ගමේ මිනිස්සුන්ට තේරෙනවා මේ තොරතුරක් පන්සලෙන් සංනිවේදනය කරනවා. අපි ඒක ග්‍රහණය කරගන්න ඕනේ හොයා බලා ගන්න ඕනේ. ඔන්න දැන් සිතුවම් මගින් ශබ්ද මගින් රූප සටහන් මගින් භාණ්ඩ මගින් ඔන්න ඊළඟට එනවා ලිපි මගින්. ඔබට මතකයි කැලෑවේ අන්තර්ජාලය පාඩම. කැලෑවේ අන්තර්ජාලය පාඩම ඔබට හොඳට මතකයි. එතකොට මෙන්න මේ පාඩමිනුත් හොඳට කියනවා මොකද ලිපි මගින් තොරතුරු හුවමාරු කරපු හැටි. ඒ කොයි වගේ ලිපිද කියලා අපි තව චුට්ටක් ඉස්සරහට කතා කරමු. ලිපි මගින් තොරතුරු හුවමාරු කරනකොට පුතේ ලිපි ලියනවා රෙදිවල, හම්වල, විශේෂයෙන් සත්ත හම්වල, පුස්කොළවල, ලී කැබලි වල, ගස්වල පොතුවල, වර්තමානයේ තැපැල් පෙට්ටිය එහෙම නැත්නම් තැපැල් කඩදාසි දක්වා මෙන්න මේක ක්‍රමික විකාශනය වෙලා තියෙනවා. එහෙමනම් සිතුවම් මගින්, ශබ්ද මගින්, රූප සටහන් මගින්, භාණ්ඩ මගින්, ලිපි මගින් තොරතුරු සංනිවේදනය වෙනවා. ඔන්න ඊළඟට එනවා මුද්‍රිත දෑ මගින්. අපි අර ඉස්සෙල්ලා කතා කරේ ලිපි මගින්. ඒවා ඔක්කොම රෙදිවල, හම්වල, පුස්කොළවල ඒ වගේ දේවල් ද්‍රව්‍ය පාවිච්චි කරලා ලියනවා. හැබැයි ඊළඟට තවත් දියුණු වෙනවා මුද්‍රිත දෑ මගින් මුද්‍රණය කරනවා කඩදාසිවල. පත්තර බලන්නකො නේ ඉස්සර කාලේ නම් රෙදිවලත් මුද්‍රණය කරා. ඔබට හොඳට දැනෙනවා අර රජතුමාගේ අන්නබෙරයා රට පුරා ගෙනියනකොට අර රෙදි කෑල්ලක ලියලා තමයි මේ පණිවිඩය ගෙනියන්නේ. ඒක දිහා බලාගෙන තමයි අන්නබෙරකරු රටවැසියන්ට කියන්නේ. මුද්‍රිත දෑ මගින් කඩදාසි, පොත්, පුවත්පත් මෙන්න මේ විදිහට තොරතුරු සංනිවේදනයට ප්‍රයෝජනෙට අරගෙන තියෙනවා. ඊළඟට බලන්න අර සිතුවම් මගින්, ශබ්ද මගින්, රූප සටහන් මගින්, භාණ්ඩ මගින්, ලිපි මගින්, මුද්‍රිත දෑ මගින් ක්‍රමික විකාශනය වෙලා ඊළඟට එනවා විද්‍යුත් ක්‍රම මගින්. මොනවද මේ විද්‍යුත් ක්‍රම? දුරකථනේ. දුරකථනේ එහෙමද ජංගම ස්ථාවර දුරකථන. ජංගම අපිට තනින්තර ගෙනියන්න පුළුවන්. ස්ථාවර එක තැනක තියලා තියන්නට පුළුවන්. ඊළඟට ගුවන් විදුලිය මගින්. ගුවන් විදුලිය මගින් අපිට තොරතුරු සංනිවේදනය කරන්න පුළුවන්. දැන් මේ අවස්ථාව බලන්න ඔබ මේ පාඩම අහන්නේ කොතන ඉඳලාද? මම මේ පාඩම කියන්නේ කොතන ඉඳලාද? මේ එතකොට මම ඉන්නේ කැකිලාව ප්‍රදේශයේ. ඊළඟට මම යන්න ඕනේ මේ පාඩම සකස් කරගන්න, මේ පාඩම ඔබට ගෙනෙන්න අනුරාධපුරයට. ඔබ අහන්නේ තවත් තැනක ඉඳලා. මේ බලන්න මේ ගුවන් විදුලි මගින් මේ පණිවිඩ හුමාර කරන ආකාරය, විද්‍යුත් ක්‍රමයක් මේක. මේ අවස්ථාවේ ඔබට විදුලිය ඇන හිටියොත් පුළුවන් වෙයිද මේ පාඩම ඔබට ශ්‍රවණය කරන්න? මේ වෙලාවේදී මම මේ පාඩ මේම වැඩසටහන මේම පාඩම පටිගත කරන වෙලාවේදී විදුලිය ඇන හිටියොත් පුළුවන් වෙයිද මේ පාඩම කරන්න? බැහැ. මේව විද්‍යුත් මාධ්‍ය. ඊළඟට පුතේ රූපවාහිනී මාධ්‍ය. රූපවාහිනිය ඕනතරම් රූපවාහිනිය ප්‍රයෝජනයට අරගෙන තොරතුරු සංනිවේදනය කරගන්න ඇති. ඊළඟට අලුත්ම ක්‍රමේ තමයි පරිගණකය මගින් මේ සියල්ලම තොරතුරු සංනිවේදනය කරගන්න පුළුවන්. ඊළඟට ආදරණීය දුවේ පුතේ දියුණුම තොරතුරු සංනිවේදන ක්‍රමේ තමයි අන්තර්ජාලය. මොකද්ද අන්තර්ජාලය? ඒ අතර තියෙන වෙප්පිටු, විද්‍යුත් තැපෑල, මෙන්න මේ වගේ කාරණාවලින් අපිට මෙන්න මෙතෙන්ට එනකන්, අන්තර්ජාලය දක්වා එනකන්, අර ගල් ගුහාවල චිත්‍ර ඇඳපු කාලේ ඉඳලා, ශබ්ද මගින් තොරතුරු සංනිවේදනය කරපු කාලේ ඉඳලා, රූප සටහන් භාණ්ඩ මගින්, ලිපි මගින්, මුද්‍රිත දෑ මගින්, විද්‍යුත් ක්‍රම මගින් ඇදිලා දැන් ඇවිල්ලා තියෙනවා අන්තර්ජාල පහසුකම් වලින් තොරතුරු සංනිවේදනය කිරීම දක්වා. මම ඔයාලට අද පාඩම මැදදී ඔයාලට පුංචි පැවරුමක් දෙනවා. නිවාඩු කාලේ ගෙදරට වෙලා ඉන්නේ. හැබැයි කඩේකින් පින්තූරයක් හොයාගන්න විදිහක් නැහැ. පින්තූර කෑල්ලක් පින්තූරයක් ගන්න විදිහක් නැහැ. ඔබට පුළුවන් මේ කාලය තුලදී පෙරහුරු ප්‍රශ්න පත්‍ර කරනවා වගේම ඊටත් දැන් ඊට වැඩිය හරි මේ සුන්දර වැඩක් පැවරුමක් බාර දෙන්න තමයි මං හදන්නේ. තොරතුරු සම්මෙන්න මාතෘකාව ලියාගන්න චූටි මාතෘකාවක්. අතීතයේ සිට වර්තමානයේ දක්වා තොරතුරු සංවිධානයේ තොරතුරු සංනිවේදනයේ විකාශනය. අතීතයේ සිට වර්තමානයේ දක්වා තොරතුරු සංනිවේදනයේ විකාශනය. පුංචි පොතක්, පුංචිම පුංචි පොතක් හදන්න දැන් මේ හප්ෂිට් එකක් හරි ඒක කඩදාසිය කරලා ගන්න පුළුවන්නේ. මේකෙන් පොඩි පොතක් හදන්න අතීතයේ සිට වර්තමානයේ දක්වා තොරතුරු සංනිවේදනයේ විකාශනය කියලා තොරතුරු ලියන්න එපා ගොඩක්. පින්තූර ඇතුළත් කියලා ඉස්සර වෙලා මම අර කලින් කිව්වේ සිතුවම් මගින්, ඊළඟට ශබ්ද මගින්. එතකොට සිතුවම් මගින් චිත්‍ර මෙන්නා තොරතුරු සංනිවේදනය කරපු අවස්ථාවක්, ශබ්දයේ මගින් තොරතුරු සංනිවේදනය කරපු අවස්ථාවක්, ඊළඟට රූපික අක්ෂර මගින් තොරතුරු සංනිවේදනය කරපු අවස්ථාවක්, අණ්ඩ බෙර නැද භාණ්ඩ මගින් තොරතුරු සංනිවේදනය කරපු අවස්ථාවක්, ලිපි මගින්, මුද්‍රිත දෑ මගින්, විද්‍යුත් ක්‍රම මගින්. දැන් මේවා එතකොට රූප සටහන් අඳින්න පුළුවන්. අන්තර්ජාලය මගින් මෙන්න මෙතන දෙනකන් පුංචි පොත් පිංචක් හදලා ඒ පොත් පිංචේ මුල් කවරේ ඇතුලේ කොළ දෙකක් විතරයි මට ඡායාරූපයක් එවන්න, මට පින්තූරයක් එවන්න. පින්තූර ආලමල පොඩි පොතක් හදලා මුලින්ම එවන පස් දෙනාගේ නම මම 21 වෙනි අඟහරුවාදා. ඔව්, දවසේ අනිවාර්යයෙන් ඔබේ නම විකාශනය, ඔබේ නම මම කියනවා රටටම දැනගන්න. මෙන්න නිවාඩු කාලේ දරුවෝ කරපු වැඩක්, මේ වැඩසටහනාල කරපු වැඩක්. එහෙමනම් ඒ දුරකථන අංකයක් තියාගන්න. 0.76යි 415යි 8යි 436. 0.76යි 415යි 8යි 436 කියන දුරකථනයට WhatsApp මගින් පණිවිඩයක් එවන්න, පින්තූර ටිකක් එවන්න. මම ඔබේ නම පළවෙනියට කියන පස් දෙනාගේ නම් ටික ඊළඟ සතියේ අඟහරුවාදා ප්‍රකාශ කරනවා. හොඳයි ආදරණීය දුවේ පුතේ, දැන් අපි බලමු පොඩ්ඩක් සංනිවේදනයේ ප්‍රධාන මාධ්‍ය වර්ග. අපි ඉස්සලා කතා කරානේ මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය කියලා. මුද්‍රිත මාධ්‍ය වලට තව නමක් කියනවා කියලා කිව්වා. ලිඛිත මාධ්‍ය කියලා මතක තියාගන්න. දැනට අවුරුදු කිහිපයකට කලින් ශිෂ්‍යත්ව විභාගයට අහලා තිබුණා මේ මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය කියන ක්‍රම දෙකෙන් එකක් ගැන විභාගයට හරගෙන. මුද්‍රිත මාධ්‍යයකට උදාහරණයක්, විද්‍යුත් මාධ්‍යයකට උදාහරණයක්. අන්න ඒ වගේ මම හොඳට ඔයාලට මතක් කරලා දෙන්නම්. මුද්‍රිත මාධ්‍ය කියන්නේ මොනවද කියලා. මුද්‍රණය කරන, අපුරු මුද්‍රණය කළා කරනවා. දිනපතා පුවත්පත්, සතියන්ත පුවත්පත්, මාසික ප්‍රකාශන, සංගරා, පොත්පත්, අත්පත්‍රිකා, දැන්වීම්, පෝස්ටර්, මෙන්න මේ වගේ දේවල් තමයි මුද්‍රිත මාධ්‍ය කියලා කියන්නේ. මුද්‍රණය කරලා, අකුරු මුද්‍රණය කරලා තොරතුරු සංනිවේදනය කරන අවස්ථා. ඊළඟට පුතේ විද්‍යුත් මාධ්‍ය, දුරකථනය. මම මේ වචනේ පොඩ්ඩක් ඔයාලට හොඳට මේ අපි මේ විභාග ප්‍රශ්න පත්‍රයේදී ආවොත් හරියට ලියන්නේ කොහොමද කියලා. දුරකථනය කිව්වත් හරි, දුරකථනය කියලා කිව්වත් ඒ වචනයත් ඉතාම නිවැරදි. දූ දීර්ඝ පාපිල්ල, කථනය මහ ප්‍රාණත. හරි, ඊළඟට දුරකථනය මේක ජංගම වෙන්න පුළුවන්, ස්ථාවර වෙන්න පුළුවන්. ගුවන් විදුලිය, චිත්‍රපටි ඕනතරම් බලලා තියෙනවා. අන්තර්ජාලය විද්‍යුත් තැපෑල සහ ෆැක්ස් කියන ඒවා විද්‍යුත් මාධ්‍ය. ඔබ ඔබගේ නිවසේ සිට මේ අතරින් බොහෝ මාධ්‍ය පාවිච්චි කරනවා තොරතුරු ලබා ගැනීමට. මම දන්නවා ගුවන් විදුලි සවන් දෙන සිසුන් මේ අවස්ථාවේදී දැන් ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ මේ අවස්ථාවේදී ගුවන් විදුලි සවන් දෙනවා. ඊළඟට ඔබ හරි කැමති රූපවාහිනිය නරඹන්න. ඊළඟට ඔබ කැමති විය යුතුයි සතියේ පුවත්පත් කියවන්න. සතියේ පුවත්පත් මම මේ අවස්ථාවේදී පුවත්පත් වල නම් කියන්නේ නැහැ. හැබැයි පුවත්පත් කියවන්න මතක තියාගන්නට ඕනේ. මේක ළමා පුවත්පත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය සතියේ පුවත්පත් සතිය අන්ත පුවත්පත් කියවන්න පුරුද්දක් කරගන්නට ඕනේ. ඊළඟට අන්තර්ජාලය භාවිතයට ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. මේ මේවා මේ ආශ්‍රයෙන් තුරතුරු එක්රැස් කරගන්නට ඕනේ. හැබැයි බහුතරයක් ගුවන් විදුලි සම්බන්ධව ඊටත් වඩා රූපවාහිනී නර්මණය එක තමයි කරන්නේ. හැබැයි මේකෙන් තොරතුරු ගන්නවද, රූපවාහිනී නර්මණ තොරතුරු ගන්නවද කියන එකේ පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා. තොරතුරු ලබා ගැනීම සඳහා වර්තමානයේ භාවිතා කරන තියෙන ජනප්‍රියම මාධ්‍යයක් තමයි පරිගණකය. හරිම ජනප්‍රියයි. සෑම නිවසකම තියෙනවා. දැන් අපි ඒ ගැන ටිකක් වැඩිපුර කතා කරන්න වෙනවා. පරිගණක යන්ත්‍රය ගැන හැම ගෙදරකම තියෙනවා. දැන් නිවෙස්වල තියෙනවා. ඊළඟට පරිගණකේ භාවිතා කරනවා රජයේ සියලුම ආයතනවල. රජයේ සෑම ආයතනයකම පරිගණකේ භාවිතා කරනවා. විශේෂයෙන් පාසල්වල. ඔබ හොඳට දන්න ඔබේ පාසලේ කාර්යාලයේ පරිගණක වලින් තමයි බොහෝ කටයුතු සිද්ධ වෙන්නේ. ඊළඟට රෝහල. ලෙඩ්ඩු ඇඳක හිටියට රෝහලේ ගොඩක් කටයුතු සිද්ධ වෙනවා පුතේ පරිගණක හරහා. ඊළඟට රජයේ සෑම කාර්යාලයක්ම පරිගණක හා පරිගණකත් එක්ක හරිම සම්බන්ධ වෙලා තිනවා. ඒ තියා පුතේ මේ වැඩසටහන පටිගත කරන අවස්ථාවේදී මේ පරිගණකත් එක්ක තමයි මේවා සම්පූර්ණ දැන් සිද්ධ වෙන්නේ, කටයුතු වෙන්නේ. ඊළඟට පෞද්ගලික ආයතනවල, පරිගණක ඉතාමත් හොඳින් ක්‍රියාත්මක, يعني ඉතාමත් කාර්යක්ෂමව කටයුතු වෙන තැන. ඊළඟට හැම පාසලකම වගේ දැන් ගොඩක් විලකට 6-13 ශ්‍රේණි තියෙන පාසල්වල මගේ දුවේ පුතේ පරිගණක කාමර තියෙනවා, පරිගණකාගාර තියෙනවා. ඒවල පරිගණකයේ පිළිබඳ ඔබට හොඳ අත්දැකීමක්. ඔන්න ලබන අවුරුද්දේ අලුත් ඉස්කෝලේකට යන්න වෙනවා ඔබට. ඒ අලුත් ඉස්කෝලේට ගියාම, අලුත් පන්තියට ගියාම, 6 පන්තියට ගියාම මේ විෂය විෂයක් වශයෙන්, පරිගණක විද්‍යාව කියන විෂයක් වශයෙන් ඉගෙන ගන්නට ඔබට හැකියාවක් ලැබෙනවා. ඒ අනුව බලනකොට ලංකාවේ සෑම තැනකම ගෙදරක සිට ඉහළම ස්ථානය දක්වා, ඉහළම ආයතනය දක්වා, නිවසේ සිට ඉහළම ආයතනය දක්වා පරිගණකේ භාවිතා වෙන ආකාරය පරිගණකේ පාවිච්චි වෙනවා කියලා අපිට කියන්නට පුළුවන්. හොඳයි, මම කියන කාරණා මම හිතනවා ඔයකට තේරෙනවා ඇති කියලා. දැන් අපි බලමු එහෙනම් පරිගණකේ ප්‍රයෝජන කරන්න පුළුවන් දේවල් කියලා. මේ අපි කතා කරන්නේ තොරතුරු සංවේදනය ගැන. පස්වන ශ්‍රේණියේ විශේෂයෙන්ම වැඩි අවධානයක් යොමු කරනවා පරිගණකේ හරහා තොරතුරු ලබා ගැනීම ගැන. බලමුකො පරිගණකේ යොදාගෙන කරන දේවල්. පුවත්පත් කියවන්න පුළුවන්. පොත්පත් කියවන්න පුළුවන්. මේ ළඟදී මම දැක්කා මගේ පරිගණකේ තියෙනවා ඕනෑම පොතක් කියවා ගැනීමේ හැකියාව. ඕනෑම පොතක් අපිට අවශ්‍ය කරන ඕනෑම පොතක් කියවන්න පුළුවන් හැකියාව පරිගණකෙන් තියෙනවා. මොකද ඒකට හේතුව පරිගණකේ කියලා විදිහකට පුස්තකාලයක් වගේ. ඊළඟට ලියුම්, එහෙම නැත්නම් පෝස්ටර්, වෙළඳ දැන්වීම්, සුබ පැතුම්පත්, අත්පත්‍රිකා, රූප සටහන්, මේ සියල්ලක්ම පරිගණක යොදාගෙන කරන්න පුළුවන්. නිර්මාණය කරන්නත් පුළුවන්, තොරතුරු ප්‍රකාශ කරන්නත් පුළුවන්, තොරතුරු ලබා ගන්නත් පුළුවන්. එතකොට මේ පරිගණක හරහා යොදාගෙන කරන විශේෂම කටයුත්තක් තමයි අන්තර්ජාල පහසුකම්. අන්තර්ජාල පහසුකම් මගින් ප්‍රධාන වාසි දෙකක් තියෙනවා. ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා මේක අන්තර්ජාල පහසුකම් කිව්වහම. එකක් තමයි අන්තර්ජාල පහසුකම් කියන එක කාරණාවක් තමයි වෙබ් පිටුව. අනිත් කාරණාව තමයි විද්‍යුත් තැපෑල. එක කාරණාවක් වෙබ් පිටුව, අනිත් කාරණාව විද්‍යුත් තැපෑල. ඔබ අහලා තියෙනවා, ඔබ නිතරම අහලා තියෙනවා www කියලා. අහලා තියෙනවද? අහලා තියෙනවනේ www. මොකද්ද දැන් කිව්ව www.lk ඔහොමනේ තියෙන්නේ. මම දැන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් www. දැන් මේ අන්තර්ජාල පහසුකම් ප්‍රයෝජනෙට ගන්නකොට, අපි පාවිච්චි කරනකොට මෙන්න මේ ඉංග්‍රීසි අකුර තියෙනවා. මොකක්ද මේක? ලෝක ව්‍යාප්ත ජාලය. මතක තියාගන්න, www කියලා කියන්නේ ලෝක ව්‍යාප්ත ජාලය. මතක තියාගන්න මේ අදහස. ඉංග්‍රීසි වචන සම්පූර්ණයෙන් මට අවශ්‍ය නැහැ. නමුත් ලෝක ව්‍යාප්ත ජාලය කියන එකට තමයි www කියලා කියන්නේ. මගෙන් මෙම වෙබ් අඩවි ලබා ගන්න පුළුවන්. දැන් www කියලා ඉතුරු ටික ඒ ලිපිනේ ගහපුවාම, අපට ලැබෙන ඒ ලිපිනේ ඉදිරිපත් කරපුවාම අපිට වෙබ් අඩවි වෙබ් සයිට් වලට ඇතුළත් වෙන්න පුළුවන්. හැබැයි හරි ඒ ලිපිනේ හරියට දැනගන්න ඕන. ඒ තියෙන මේ ඒ ලින්ක් එකේ ඒ ලිපිනේ හරියට දැනගත්තොත් www ඉතුරු ටික දැනගත්තොත් ඒ තොරතුරු අපිට හොයා ගන්න පුළුවන් අපිට අවශ්‍ය තැනට ගිහිල්ලා. වෙබ් අඩවියට පිටු රාශියකින් සමානට පොත් වගේ තමයි තියෙන්නේ. දැන් වෙබ් අඩවියක් කිව්වහම අර පොතක් කිව්වම පොතේ පිටු උඩාරියක් තියෙනවනේ. අන්න ඒ වගේ වෙබ් අඩවියකත් පිටු රාශියකින් සමානට පොතක් වගේ දෙයක් තමයි මේකත්. හැබැයි පරිගණකයෙන්ම තමයි ඒක තොරතුරු ගන්න වෙන්නේ. මේ පොත කියවා බලන්න වෙබ් ලිපිනයක් අවශ්‍ය කරනවා. මේ පොත එහෙම නැත්නම් මේ අඩවියට යන්න වෙබ් ලිපිනයක් වෙබ් ඇඩ්‍රස් එකක් අපිට අවශ්‍ය කරනවා. මෙම වෙබ් අඩවියකට ඇතුල් වෙලා පරිශීලනය කරන්න කිරීමට වෙබ් මෘදුකාංග අවශ්‍යයි. මෘදුකාංග අවශ්‍යයි. එතකොට මෙන්න මේ වචන. හැබැයි මේ වචන මම දැන් ඔබට තේරුම් කරන්න යන්නේ නැහැ. මේක අපි සාකච්ඡා කරනවා ඔබ මතක තියාගන්න ඔබ ලබන අවුරුද්දේ 6 පන්තියට 7 පන්තියකට මේ වචනෙන් වචනෙට තේරුම් ගන්නවා. දැන් අපි කතා කරා වෙබ් ලිපිනය ගැන කතා කරා. ඒ කියන්නේ ඇඩ්‍රස් එක ගැන කතා කරා. ඒ මෘදුකාංග ගැන කතා කරා. ඊළඟට කියවන මම ඊළඟට කියන්නේ මේ වෙබ් අඩවි වලට යන්න ඇඩ්‍රස් එක තියෙන ඒ ඇඩ්‍රස් එක හොයාගෙන අපි එතනට ගියොත් බොහෝ වෙලාවට ගොඩාක් තොරතුරු ලබා ගන්න පුළුවන් අපිට කිසිදු වියදමක් නැතුව. සුළු වියදමක් දරන්නට වෙනවා සමහර විට. හැබැයි අපි එහෙම නැත්නම් පුස්තකාලයකට ගිහිල්ලා එහෙම නැත්නම් වෙනත් තැනකට ගිහිල්ලා තොරතුරු හොයා ගන්නට වඩා ඉතාම අඩු මුදලකට එහෙම නැත්නම් මුදලක් නැතිවම නොමිලේම අපිට මේ තොරතුරු හොයා බලා ගන්න පුළුවන්. අපි හිතමුකෝ මෙහෙම මේවා තොරතුරු හොයා ගන්න මුදල් වියදමක් වෙන්නේ නැහැ. හැබැයි මේකට අවශ්‍ය කරන පහසුකම් ටික තිබිය යුතුයි. අපි මෙහෙම හිතමුකෝ දැන් ඔබට මෙම තොරතුරු ජාතික අධ්‍යාපන ආයතනයේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් ප්‍රකාශිත පොත් එහෙම නැත්නම් ඒකෙන් තියෙන ගුරුවක් පොත් එහෙම නැත්නම් ඒකෙන් එළියට මේ පරිසරයට පාසල් වලට උදාහරණ සියලුම පොත් පත් ගැන පොත්පත් ගැන www.nie.lk කියලා ගහුවාම ඒ ලිපිනේ අතුල් කරපුවාම ඒ ලිපිනේ යොමු වුණාම ඒ ලිපිනේත් එක්ක තියපුවාම ඕනෑම ජාතික අධ්‍යාපන ආයතන තොරතුරක් ඔබට දැනගන්නට පුළුවන්. එතකොට ඔබට ඉව ගැනීමට අවශ්‍ය බොහෝ තොරතුරු අපේ මහගෙදර බොහොම ගෞරවයෙන් මතක් කරන තැනක් මේ මහගෙදර ජාතික අධ්‍යාපන ආයතනය හරහා ඕනෑම තොරතුරක් ඔබට ලබා ගන්නට පුළුවන්. ගිණුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හා සම්බන්ධ විශාල තොරතුරු ප්‍රමාණයක් මෙම වෙබ් ලිපිනයේ ඔස්සේ ගිහිල්ලා හොයා ගන්න පුළුවන්. ඕනෑම පන්තියක ඕනෑම විෂයක ඕනෑම විෂය කරුණක් ඉගෙන ගන්නට පුළුවන්. ඒ මේ ඇඩ්‍රස් එකෙන් තොරතුරු හොයා ගන්න පුළුවන්. ඊළඟට පුතේ විද්‍යුත් සංනිවේදනයේ පෙරලිකාර මෙවලමක් ලෙස විද්‍යුත් ඇපෑල හඳුනා ගන්නට පුළුවන්. පෙරලිකාර කියන්නේ පුදුම සහගත මෙවලමක් තමයි විද්‍යුත් ඇපෑල. අපි බලමු මොකද්ද මේ විද්‍යුත් ඇපෑල කියන්නේ කියලා. යම් ලිපියක් ලියමනක් ලෝකේ ඕනෑම රටක සිටින අයෙකුට ක්ෂණිකව නැත්නම් මොහොතකින් යැවීමටත් ඕනෑම කෙනෙකුගේ ලිපියක් තමාට ගෙන්වා ගැනීමටත් විද්‍යුත් ඇපෑල පාවිච්චි කරනවා. එහෙමනම් විද්‍යුත් ඇපෑලෙන් කෙරෙන්නේ මෙතන විද්‍යුත් ඇපෑල කියන්නේ තොරතුරක් ලිපියක් තව කෙනෙකුට යවන්න පරිගණක හරහා යැවීමට ලෝකේ ඕනෑම තැනක සිටින කෙනෙකුගේ තොරතුරක් තමා ළඟට සම්ප්‍රේෂණය කර ගැනීමට නැත්නම් ළමාගේ ළඟට ගැනීමට පාවිච්චි කරන මෙවලමක් තමයි විද්‍යුත් ඇපෑල කියලා කියන්නේ. බොහොම ඉක්මනින් දැන් හිතන්න අපි ලියුමක් කතා කරොත් සමහර දවස් දෙක තුනක් යනවා. සමහර ඉස්සර කාලේ ලියුම් යන්න සතියක් මාසයක් ඔන්නෝම ගිහින් තියෙනවා. විදුලි පණිවුඩයක් උනත් යන්න ටෙලිග්‍රෑම් එකක් යන්නත් ඉස්සර බොහොම කාලයක් ගිහින් තියෙනවා. මේ ළඟදී මම බොහොම ආරක්ෂිත පරිස්සමෙන් මගේ හොඳම යාළුවෙකුගේ තාත්තා කෙනෙකුගේ මළගෙදර ගියා. ඒ යාළුවා මට කියනවා එයාගේ තාත්තාගේ තාත්තා නැති වෙන දවසේ මම ඇහුවා යාළුවගෙන් කෝ ඔයාගේ අයියා කියලා. ඔයාගේ අයියා කියලා. ඊළඟට කිව්වා හරි වැඩක් උනේ සුසිල්. අයියට මළගෙදර එන්න වෙන එකක් නැහැ. මේ දවස්වල අයියා නිරෝධායනය කරලා. හැබැයි මට මතක් වෙනවා මේ මැරුණු තාත්තගේ මළගෙදරට මේ තාත්තට එන්න හම්බුනේ නැහැ. ඇයි ටෙලිග්‍රෑම් එකක් ගැහුවලු. හැබැයි ටෙලිග්‍රෑම් එක හම්බලා තියෙන්නේ දවස් 28කට පස්සෙලු. මේ හබරණ ප්‍රදේශයේ ඉන්න තාත්තගේ මළගෙදර එන්න බැරි වෙනවා. දිඹුලාගල ඉන්න තාත්තට ඇයි ටෙලිග්‍රෑම් එක යනකොට බොහෝම කාලයක් ගත වෙලා. මෙන්න අතීතයේ තොරතුරු හොමාරු වෙච්ච ක්‍රම. ටෙලිග්‍රෑම් එකක් උනත් ගියේ බොහෝම හිමීට. සෑහෙන කාලයකට ගත වෙලා. හැබැයි විද්‍යුත් පැලකින් එහෙම වෙන්නේ නැහැ. ක්ෂණිකව ඒ මොහොතේ යනවා විදුලි පණිවිඩය. ඒ පණිවිඩය යනවා අවශ්‍ය කරන තැනැත්තාට. දැනට ලෝකේ ඕනෑම දුරබැහැරක සිටින අයට ඉතාම අඩු මුදලක් පොඩි මුදලක් ලැබෙනවා තමයි ඉතාමත් ඉක්මනින් ක්ෂණිකව මේ කියන පණිවිඩය කෙටි කාලයකින් පණිවිඩය යැවීම ක්‍රමය තමයි විද්‍යුත් ඇපෑල. ලෝකේ ඕනෑම තැනක සිටින කෙනෙකුට සුළු වියදමකින් ඉතාම ඉක්මනින් ක්ෂණයකින් තොරතුරු යැවීමේ ක්‍රමයක් තමයි ටැප් විද්‍යුත් ඇටාල කියන්නේ. හොඳයි ආදරණීය දුවේ පුතේ. දැන් මේ අපි කතා කරන්නේ තොරතුරු සම්නිවේදනය ගැනනේ. ඒකිනුත් ටිකක් අපි දැන් සුවිශේෂී කරගෙන තියෙන පරිගණකය ගැන. පරිගණකය ගැන. මම මෙහෙම දෙයක් කියන්නම්කෝ. දැන් මමත් මගේ පරිගණකය මගේ පරිගණකය තියෙනවනේ. හැබැයි මම දරුවන්ට උගන්වන්න යනකොට ඈ ටීචර්ලාට සර්ලාට මිස්ලාට තොරතුරු දෙන්න යනකොට ගුරුවත් පොත් මටත් ගොඩක් තියෙනවා. එකේ ගුරුවත් පොත් ගණනාවක් තියෙනවා. දෙකේ තුනේ හතරේ පහේ ගුරුවත් පොත් ලොකු ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. එතකොට මේ ගුරුවත් පොත් ඔක්කොම මට ගෙනියන්න බැහැනේ. ඊළඟට මං හදාගත්ත ඉගෙනුම් මහදාරක තියෙනවා. මේවා ඔක්කොම මට ගෙනියන්න බෑ. මම මොකද කරන්නේ? මගේ පරිගණකය මගේ මල්ලට දාගත්ත මම ගෙනිච්ච විදුලිය තියෙන වෙලාවෙදී කියන්නේ ඒක පාවිච්චි කරනවා. එතකොට මම මේ පොත් ගොඩක් ගෙනියන වෙලාවට පරිගණකය ගෙනිච්චා නම් මේ තොරතුරු ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. දැන් මම මේ ඔබ ඉදිරියේ මේ වැඩසටහන පටිගත කරනකොට මම මේ උගන්වන දේ ලියාගෙන තියෙනවා. ඒත් එක්කම ගුරුවත් පුත මගේ පරිගණකයෙන් නරඹමින් තමයි මම මේ පාඩම ඔබත් එක්ක කතා කරන්නේ සාකච්ඡා කරන්නේ. ඒතකොට අර ලොකු පොතක් ගෙනියන වෙලාවේ මට මේ පොත් ගොඩක් ගෙනියන වෙලාවේ පරිගණකය අරගෙන ගියොත් මේ තොරතුරු ටික ඔක්කොම අපිට ලබා ගන්න පුළුවන්. පරිගණකයෙන් එහෙම තමයි විද්‍යුත් කැපෑලෙන් කරගත හැකි දේවල් ටිකක් ආදරණීය දුවේ මම කියන්න. ලිපි යවන්න පුළුවන්. ලිපි සකස් කරන්නත් පුළුවන්. පින්තූර යවන්න පුළුවන්. වීඩියෝ යවන්න පුළුවන්. සැබෑ දර්ශන ඒ විදිහටම ලබා දෙන්නට පුළුවන්. දැන් මෙහෙම කියමුකෝ. දැන් ස්මාර්ට් ෆෝන් ඕනම කෙනෙක් ගාව තියෙනවනේ. ඔබේ ඔබගේ නිවසේදී ලංකාවේ බොහෝම කලාතුරකින් තමයි දරුවෙකුට දැන් ස්මාර්ට් ෆෝන් එකක් නැත්. දරුවෙකුට නෙමෙයි. දරුවෙකුගේ දෙමාපියෙකුට ස්මාර්ට් ෆෝන් එකක් නැත්තේ. එතකොට ස්මාර්ට් ෆෝන් කියන එකේ සරලම සිංහල අදහසම සුහුරු දුරකථනේ. එතකොට මෙන්න මේ දුරකථනයක් නැත්තේ. මේ මගින් අර කියපු පරිගණකයේ සියලුම කරුණු කාරණා අන්තර්ජාල පහසුකම් සියල්ලම තියෙනවා. මංගාවක් තියෙනවා දුරකථනය. ඒකෙත් මේ කියන සියලුම පහසුකම් තියෙනවා. හැබැයි මේවා ටිකක් මිල අධිකයි. ආදරණීය දුවේ පුතේ, ඔබ අන්තර්ජාලය භාවිතා කරනවා නම් අනිවාර්යෙන් පරිගණකයේ පාවිච්චි කරනවා නම් අන්තර්ජාලයෙන් තොරතුරු හොයාගන්නවා නම් තවම ඔබට බැහැ. පුළුවන් වෙයි, අනිවාර්යෙන් මේ පුංචි පෙන්චන්න පුළුවන්. නමුත් ඔබට බෑ තනියම මේවා පාවිච්චි කරන්න. වැඩිහිටියෙකුගේ උදව් උපකාර අවශ්‍යමයි. කොයිම වෙලාවකවත් තනියෙන් යන්න එපා මේ වෙබ්සයිට් වලට. වැඩිහිටියෙකුගේ උදව් අරගෙනම යන්න. හැබැයි කාලයකදී ඔබට තනියම මේවා පරිගණකේ පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ විද්‍යුත් මොනවාද මේ බඩවිලට යන්න පුළුවන් වෙනවා. දැන් බලන්න ඔබට ඉන්නවා නම් 11 12 13 පන්ති අයියලා අක්කලා ඒ කට්ටිය ගැනත් මේ දුරකම නන්දන පරිගණකේ පාවිච්චි කරන හැටි දෙමව්පිය අවධානයෙන් ඉන්නවා. අනිවාර්ය විදිහට ඒතුයි. හැබැයි එයාලට පුළුවන් තොරතුරු හොයාගෙන යන්න මේ මොනවාද මේ අන්තර්ජාල පහසුකම් ඔස්සේ. අපිත් මේ මමත් ගුරුවරයෙක්නේ. ගොඩාක් වෙලාවට මමත් අන්තර්ජාල පහසුකම් පාවිච්චි කරලා ඔයාලට උගන්වන්න අවශ්‍ය කරුණු කාරණා. දැන් මම හොයා ගන්නවා. පහුගිය දවසක මම සහස් කරගත්ත හතරේ පන්තියේ දරුවන්ට අතීත ලිපි. එතකොට ඒකෙදි කතා කරපෝ ඒකෙදි අපිට උගන්වන්නට තියෙනවා පුතේ අතීත අපේ රටේ පැරණි ඓතිහාසික ස්ථාන කීපයක්. එකක් තමයි මන්නාරමේ බයෝබැබ්ගස. ඇත්තටම මට හොයාගන්න බෑනේ. යන්නද දැන්? එහෙමත් නෑනේ. හැබැයි බයෝබැබ්ගස කියලා මේ මන්නාරමේ බයෝබැබ්ගසේ පින්තූරේ මම ගෙන්න ගත්තා. කඩු ගන්නාවේ කැප්ටන් ඩෝසන් කුළුණ. එසැනින් මම ඒ පින්තූරේ ගෙන්න ගත්තා. ඊළඟට ඕපනායක යෝධ පුස්සල. ඒකේ එසැනින් එම රූපය ගෙන්න ගත්තා. අනුරාධපුර ජයසී මහ බෝධින් වහන්සේ එසැනින්. ඊළඟට මෙන්න මේ වගේ දේවල්. හෙන්රි ස්ටිල් වෝල්කර් තුමාගේ, ටිබෙට් ජාතිකයේ මහින්ද රාමදුරංගේ, තුවාන් බදුරුදි ජයා මහතාගේ මේ සියලුම දෙනාගේ තොරතුරු එක සැරේ මම ළඟට ගෙන්න ගත්තා. කොහොමද මේ ගෙන්න ගත්තේ? අන්තර්ජාලය භාවිතා කරලා. එතකොට එහෙනම් පුතේ මතක තියාගන්න, ඔබ පරිගණකේ පාවිච්චි කරනවා නම්, එහෙම නැත්නම් අන්තර්ජාලය පහසුකම් පාවිච්චි කරනවා නම්, ඔබ අනිවාර්යයෙන්ම වැඩිහිටියෙකුගේ අධීක්ෂණය යටතේ ඔබ පරිගණකේ පාවිච්චි කරන්න. ආදරණීය අම්මේ තාත්තේ මන් දන්නවා මේ වැඩසටහන අම්මලා තාත්තලා බොහොම දෙනෙක් අහනවා, මටත් කතා කරනවා. ආදරණීය අම්මේ තාත්තේ, ඔබේ දරුවා අන්තර්ජාල පහසුකම් පාවිච්චි කරනකොට ඔබ ඔහුගේ අධීක්ෂකයා බවට පත් වෙන්න, ඔබගේ අධීක්ෂණ යටතේ මේ ක්‍රියාකාරකම් කරන්න දරුවන් ඉඩ දෙන්න. නැත්නම් හරියට මේක දැලි පිහියක් වගේ තමයි, දෙපැත්ත කැපෙන පිහියක් වගේ තමයි. හොඳ සහ නරක දෙපැත්තටම මේක පාවිච්චි වෙනවා. ඊළඟට මගේ දුවේ පුතේ අපි කතා කරලා බලමු මේ තොරතුරු සම්නිවේදනය කරනකොට සංකේත මගින් පණිවිඩ සම්නිවේදනය කරන ක්‍රම ගැන. සංකේත මගින් මේවා ඔබ ඉගෙනගෙන තියෙනවා. නමුත් මමත් දැන් ඔබට කතා කරන්නට සූදානම්. හරි අමාරුයි මේ ශ්‍රව්‍ය මාධ්‍යකින් මේ වගේ මාධ්‍යකින් මේ තොරතුරු මොනවාද මේ සංකේත ටික ඔබට පවසන්නට. හැබැයි ඔබට මම මේ කියන එක ඔබට තේරෙනවා නම්, හොඳට අවබෝධ වෙනවා නම්, පැහැදිලිවටම මම ඔබට තොරතුරු ඉදිරිපත් කරපු ආකාරයේ ජයග්‍රහණයක් තමයි. මම මේ බලන්නම්කො. ඔන්න මම එකක් කියනවා. තොරතුරු සම්මත කියන්නේ මේ තොරතුරු සම්නිවේදනය කරන්න පුළුවන් එක පියවරක් ලෙස සංකේත. සම්මත සංකේත. එහෙම නැත්නම් සංඥා හඳුන්වා දෙන්න පුළුවන්. දැන් මෙහෙම කියමුකෝ. මම කියනවා ආබාධිතයින්ට පමණයි කියලා කිව්වොත් ඔබේ මනසේ වැටෙන්න ඕන මෙන්න මේ වගේ රූපයක්. හරිද? අර රෝද පුටුවක ඉඳගෙන ඉන්න ආබාධිතේ වචනේ බරපතල වැඩි ආබාධිත කෙනෙක් කෙසේ වෙතත් රෝද පුටුවක ඉඳගෙන ඉන්න පුද්ගලයෙක්ගේ රූපයක් ඔබ දැක්කොත් ඔබට මතක් වෙන්නට ඕනේ මේ සංකේතයෙන් කියන්නේ ආබාධිතයින්ට තියෙන එක. ඊළඟට බලමුකෝ දුරකථනයක අතින් අල්ල ගන්න කොටසක් රූපයක් දැක්කොත් ඔබට දැනගන්නට පුළුවන් ඔබ දැනගත යුතුයි මේ සංකේතයෙන් කියවෙන්නේ දුරකථන පහසුකම් කියන වචනේ සංකේතය. ඊළඟට තවත් සංකේතයක් මම කියනවා ඔබට සංකේත හයක් හඳුනා ගන්න තියෙන මේ තීමාවෙදී සංකේත හයක් මම මේ සංකේත හයම තේරුම් කරලා දෙනවා විභාගයට આવොත් මගේ දුවේ පුතේ එන්න පුළුවන් තැන. තුන්වෙනි රූපේ තමයි කොටුවක් තියෙන ඔන්න හොඳට මනසේ ගොඩනගා ගන්න කොටුවක් තියෙනවා සමචතුරස්‍රයක් වගේ. ඒක මැද ලස්සන තිගානක් තියෙනවා. දකුණු පැත්තේ ලස්සන පිහියක් තියෙනවා. වම් පැත්තේ ගෑරුප්පුවක් තියෙනවා. මොකක්ද මේ සංකේතය? හරියට හරි බොජුන්හල භෝජනාගාරය හරි තමයි. ඒ වුණාට බොජුන්හල කියලා මම මතක තියාගමුකෝ. ආ ඒක හරි. ඊළඟට ඔන්න කියනවා තවත් සංකේතයක් වෘත්තයක් තියෙනවා. වෘත්තයේ මැද්දේ තවත් වෘත්තයක් තියෙනවා. ඒක මැද තියෙනවා ගුවන් යානයක්. එතකොට මේකේ මොකද සංකේතය? ගුවන් තොටුපොළ. ඊළඟට ඔන්න තවත් සංකේතයක් තියෙනවා චතුරස්‍රයක් අපි හිතා හරි හතරස් කොටුවක්. ඒක මැද තියෙනවා පුතේ අර මේ සිසිල් බීම පානය කරන වීදුරුවක්. හොඳට රඳන්න ආධාරකයක්. يعني ඒතන හොඳ තනි කකුලක් ඈ. ඊළඟට වීදුරුව කැඩිලා කෑල්ලක් එතනම වෙන් වෙලා තියෙනවා. මොකද්ද මේ සංකේතය? බින්දෙන සුළුයි. බින්දෙන සුළුයි. ඊළඟට ත්‍රිකෝණ නේද මේ ඊතල තුනක් කොටුවක් මැද තියෙනවා. ඊතල තුනක් හරියට නිකන් නැමිලා ඇමරිලා වගේ. මොකක්ද මේ සංකේතය? ප්‍රතිචක්‍රීකරණ කළ හැක. ඔන්න එහෙනම් මම දැන් මේ සංකේත 6 ගැන කියනවා. පස්වන සීනිය දරුවෝ මෙන්න මේ සංකේත 6 නම් අනිවාර්යෙන් දැනගෙන සිටිය යුතුයි. ආබාධිතයින්ට පමණයි. දුරකථන පහසුකම්, බොජුන්හල, ගුවන් තොටුපොළ, බිඳෙන සුළුයි, ප්‍රතිචක්‍රීකරණය කළ හැක. මෙන්න මේ කාරණා 6. මෙන්න මේ සංකේත 6 මතක තියාගන්නටම ඕනේ. අනිවාර්යෙන් මතක තියාගන්නටම. ඊළඟට ආදරණීය දුවේ පුතේ ඔබේ නිවසේ පාවිච්චි වෙනවා. පාවිච්චි කරන භාණ්ඩවල තව තියෙනවා මේ පැත්ත ඉහළට අර ඊතලයක් ගහලා තියෙන ඊතලයක් ඉහළ අතට තියෙනවා මේ පැත්ත ඉහළට. ඊළඟට ඉරි කෑලි කීපයක් ගහලා උඩින් ලියලා තියෙනවා සංකේතයක් 5 හරි 6 හරි 3 හරි 2 හරි නේ. එකම එක තැබිය හැක්කේ ඉලක්කම තියෙනවා 5ක් පමණි 6ක් පමණි. මෙන්න මේ වගේ තොරතුරු අපිට නිවසේ ඉඳලා නිවසේ මොනවාද භාණ්ඩ පාවිච්චි කරනකොට අපිට දැක ගන්නට පුළුවන්. ඊළඟට ඔබ දැකලා තියෙනවා මේ වගේ මොකද සංකේතයක් තමයි මේ සම්මත සලකුණක් තමයි ලුණු පැකට්ටුවේ තියෙන්නේ. ලුණු පැකට්ටුවේ තියෙනවා අර ටැප් එකක් තියෙනවා නන්ද වතුර කරාමයක් තියෙනවා. එතන වතුර බින්දු දෙක තුනක් තියෙනවා. ලොකු ඉතලකින් කපලා තියෙනවා. මොකද මේ කියන්නේ? නොතෙමන ස්ථානයක තමන්න කියලා කියන්නේ තෙමන්න එපා කියලා කියන්නේ. මෙන්න මේ වගේ තොරතුරු අපිට ගොඩාක් දැක ගන්න පුළුවන්. ඊළඟට හඳුනා ගන්න සිද්ධ වෙනවා. ඊළඟට කසල බඳුනට දමන්න. කසල බඳුනට දමන්න. පාවිච්චි කළේ වුණාම කසල බඳුනට දමන්න. අන්න ඒ වගේ ගොඩාක් සංකේත සම්මත සලකුණු මගින් එහෙම නැත්නම් සංකේත මගින් තොරතුරු අපිට ලබා ගන්නට පුළුවන්. ඊළඟට ආදරණීය දුවේ පුතේ තොරතුරු සම්නිවේදනය කරන තවත් ක්‍රමයක් ගැන අපි කතා කරනවා. නාද මගින් තොරතුරු සම්නිවේදනය කරනවා. නාද මගින් හඬක් මොකක් හරි ලස්සන හඬක්. මේ හඬ හරිම මිහිරි හැබැයි. මේ නිකුත් කරන හඬ හරිම මිහිරි. දැන් මෙහෙම හිතන්න. පැපල් පීම් මා ගෙදරට එනකොට කොහමද? ටිලින් 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 ටිලින්. බයිසිකලේ. කියන්නේ මේ පාපැදී බෙල් එක තමයි නාද උනේ. දැන් නම් ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. හැබැයි පියුම් මාමා කියලා කිව්ව ගමන් ලියුම් මාමා කියලා කිව්ව ගමන් මොකක්ද අපිට දැනෙන්නේ? ටිලින් ටිලින් එන බෙල් එක. අපේ ගමට ලියුම් බෙදෙන වා මාමා කෙනෙක්. අපි යාට කියන්නේ පෙරේරා මාමා කියලා. මේ හැම දරුවෙක්ම හොඳට දන්නවා. එයාට ලස්සන ඒ බෙල් එක. එයා මෝටර්සයිකලේ ආවත් එයා ඒක බෙල් එක අයි කරගෙන තමයි එන්නේ. එතකොට ඕනම කෙනෙක් දන්නවා මේ ඉන්නේ අපේ පියුම් මාමා. අපිට ලියුම් දෙන මාමා කියන්නේ. හරි ආදරණීය මාමා කෙනෙක්. එතකොට මම මෙතන තවදියක් කියන්නම්. මේ කෙනාගේ ඇඳුමේ පාට. ඔන්න ඒකත් එක්තරා විදිහක සංකේතයක් තමයි. නේ? එතකොට ලා නිල් පාට කමිසයක් අඳිනවා. ඊළඟට දුඹුරු පාට කලිසමක් අඳිනවා. මේ සම්මත සලකුණු ගැන තමයි මේ අපි කතා කරන්නේ. නාද මගින් තොරතුරු ගේන තවත් එක්කෙනෙක් තමයි තැපැල් පියුම් මහත්තයා. එහෙමද තැපැල් පියුම් මාමා. ඊළඟට ඔයාලට ඇහිලා තියෙනවද ගිලන් රථේ නාදය? ඒක පාර යනකොට වුණත් අපි ඇඟට දැනෙනවනේ. පුතේ අපි පොඩි දැන් අපි කියන මම පටන් ගන්නකොට මේ කියන්නේ මම ඔයාලට ඉන්නේ දැනුම කුසලතා සහ ආකල්ප ඔක්කොම ගෙනෙන්න කියලානේ. ඔක්කොම කියලා දෙන්න කියලානේ. දැන් මොනවා අපි දැනුමට පරමු කතා කරනවා. කුසලතා මම පොඩි පොත් පිංචක් මට හදලා එවන්න කියලා. මෙන්න ආකල්පය දියුණු කරගමු. අනිවාර්යෙන් ඔය හඬ නගාගෙන යන ගිලන් රති ඉන්නේ අනිවාර්යෙන් රෝගී. නේ? ආදරණීය දුවේ පුතේ අවුරුදු 10ක විතර ඉන්න මේ පුංචි දරුවා ඔබ මේ යන ගිලන් රතේ හඬ අපිට ඇහෙනකොට හඬ ඇහෙනකොට පොඩි ප්‍රාර්ථනාවක් කරන්න. මේ ගිලන් රතේ යන රෝගියා කවුරුණත් මට කමන්නේ නැහැ. ඔහුට ඉක්මනින් සුවය ලැබේවා. මේ ගිලන් රතේ යන රෝගියා කවුරුණත් කමක් නැහැ. ඉක්මනින් ඔහුට සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේක වෙනවද නැද්ද කියන එක නෙමෙයි. අපේ හිතට ලොකු සහනයක් දැනේ. ඒ ගියපු පුජ්‍යලයා වෙනුවෙන් ඔබ හරිම කරුණාවන්ත වේවි. දැකපු නැති කෙනෙකුට ආදරය කරાવી, දැකපු නැති කෙනෙකුට මෛත්‍රී කරાવી, හොඳ ආකල්පයකින් යුක්ත හොඳ ධර්මයක බවට පත් වේවි. ඔබ පුළුවන් නම් මම මේ කියපු පණිවිඩේ අනිත් ඉගෙන ගත්ත කරුණු ඔක්කොම ඔබ තියාගන්න. ගිලන් රතයක් යනකොට ඒ හඬ ඇහෙනකොට මේ ගිලන් රතේ යන රෝගියාට ඉක්මනින් සුවය ලැබේවා කියන කාරණාව තවත් කෙනෙකුටත් කියලා දෙන්න. අපි ආකල්ප සංවර්ධනය කරගත යුතුයිමයි. ඊළඟට අයිස්ක්‍රීම් මාමා. නේ අයිස්ක්‍රීම් මාමාගේ හඬ හරිම ලස්සන හඬක්. ඉස්සර කාලේ ඉඳලම තවම වර්තමානයටත් ඒක ඒ විදිහට මේ හඬ තියෙනවා. නාද මගින් තොරතුරු සම්නිවේදනය. ගෙවල් ඇතුලේ නිින්දේ ඉන්න කට්ටියට මේක ඇහෙච්ච ගමන් අපි දන්නවා. නේ ඊළඟට මම දන්නේ ඔබ දැකලා ඔබට ඇහිලා තියෙනවද කියලා. පැපල් පියුම් මාමාගේ හඬට වඩා වෙනස් අර බොම්බයි මොටයි ගේන මාමා කෙනෙක් ඉන්නවනේ. මේ වෙලෙන්දෙක් ඉන්නවනේ. එයාගේ නාදේ ඊටත් වැඩි වෙනස්. ඒ දෙකම බයිසිකල් නාද දෙකක් තමයි. බයිසිකල් සීනුවේ නාද දෙකක් තමයි. ඒ වුණාට පැපල් පියුම් මාමගේ බෙල් එකේ හඬයි බොම්බයි මතයි විකුණන්නේ ඒ මාමගේ බෙල් එකේ හඬයි දෙකක්. එතකොට ඔන්න නාද මගින් තොරතුරු සම්නිවේදනේ. ඊළඟට පන්සලේ එක දිගට නාද වෙන ගන්ටාර හඬ. පන්සලේ එක දිගට නාද වෙන ගන්ටාර හඬ. ඊ ගන්ටාර හඬත් තොරතුරු සම්නිවේදනය කරන. ඊළඟට දුම්රිය හරස් මාර්ගයකදී කෝච්චියක් ළඟ ළඟ එනවා බං කියන හඬට කෝච්චියක් ළඟ ළඟ දුම්රියක් ළඟ ළඟ එනවා. දුම්රිය හරස් මාර්ගයේ. එතකොට තාරපාර තියෙනවා. තාරපාර පහු කරන්න ඕනේ දුම්රිය මාර්ගයේ. එතකොට දුම්රියක් ළඟ එනකොට ඒකෙත් එක හඬක් තියෙනවා. දැන් මම ඉන්න තැන ඉඳලා මගේ ගෙදර ඉඳලා කැකිරාව දුම්රිය ස්ථානට කිලෝමීටර් 2කමාරකට වැඩි දුරක් තියෙනවා. හැබැයි මගේ දුවේ පුතේ රෑට කෝච්චිය යනකොට අර කියන ගේට්ටු වහන්න ඇහෙන නාදය අපේ ගෙදරට රෑටත් ඇහෙනවා. හොඳට ඇහෙනවා. එතකොට ඊළඟට ගිනි නිවන රතේ නාදේ අපිට හොඳට ඇහෙනවා. ගිනි නිවන රතේ නාදේ. ඊළඟට දැන් පාන් වතුර ඊළඟට මාළු ගේන සංචාරක වෙලෙන්දන්ගේ හඬක් ඒ විදිහටම ඒ නාද තියෙනවා. ඊළඟට පුතේ ඉස්සර තිබුණලු කියනවා පේ වතුවල සයිරන් නලාව තිබුණලු. ඒක පාටම ලොකු හඬක් හඬක් ඇහෙනවලු. ඒ හඬ ඇහෙනකොට මිනිස්සු උදේ පැහැරෙනවා, වැඩට යනවා, තීයකට ආපහු නතර වෙනවා, ඊට පස්සේ ආපහු වැඩට යන අන්න එහෙම එහෙම නාද නිර්මාණ නාද වලින් තොරතුරු සංනිවේදනය කරලා තියෙනවා. හොඳයි, අපි දැන් අපි කතා කරමු සංනිවේදන මාධ්‍යවල ඇති වාසි සහ අවාසි. ඕනෑම දෙයක වාසි සහ අවාසි තියෙනවා. මේ එහෙමනම් දැන් අපි කතා කරලා බලමු සංනිවේදන මාධ්‍ය ප්‍රධාන සංනිවේදන මාධ්‍ය කිහිපයක තියෙන වාසි සහ අවාසි. අපි බලමුකො මෙහෙම ගුවන් විදුලියේ තියෙන වාසි සහ අවාසි බලමු. නැ දැන් මම මේ කතා කරන ගුවන්විදුලි වාසි ගොඩයි අවාසිත් එමටයි. බලමුකෝ එක කාරණාවක් තමයි වාසියක් තමයි ඕනෑම නාලිකාවක් තෝරාගෙන සමන් දෙන්න පුළුවන්. ඔබ දැන් මෙතන සමන් දෙනවා මේ වැඩසටහනට. ඊළඟට තවත් වැඩසටහනක් ඔයාලට වෙන නාලිකාවක අහන්න පුළුවන්. ඊළඟට කන ඔස්සේ පමණක් තොරතුරු ලබා ගන්න පුළුවන්. කන ඔස්සේ විතරයි. හරිද? කන ඔස්සේ පමණක් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊළඟට මොකක් හරි වැඩක් කර කර ඉන්න ගමනොත් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. අපි ගෙදර උයනවා ඈ ඒක දානවා. ගුවන් විදුලි ක්‍රියාත්මක කරනවා. අපි මිදුළු අසු ගන්නවා. ගුවන් විදුලි ක්‍රියාත්මක කරන අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊළඟට ශ්‍රමිකයන්ට කම්කරුවන්ට ඉතාමත් ප්‍රයෝජනවත්. ආදරණීය දුවේ පුතේ මම ඉස්කෝලේ යන කාලේ මම 13 පන්ති ඉන්නකොට ගුවන් විදුලි වැඩසටහන් මට කටපාඩම්. ඇයි මේ ගුවන් විදුලි කටපාඩම් වැඩසටහන් කටපාඩම්? ඇයි මේ ගුවන් විදුලියේ අපි මහන්සිය නිවාගත්තේ ගුවන් විදුලියට සමන් දීලා? ඔබ දන්නවද කියන්න මම දන්නේ නැහැ. පුංචි දරුවෝ නිසා රජරට ගුවන් විදුලියේ අපි රටට දායාද වෙච්ච කොච්චරනම් කලාකරුවම ඉන්නවද? ගුණදාස කපුගේ මහත්මයා, ඊළඟට රත්නශ්‍රී විජේසිංහ සූරිය. එතකොට මේ මෙහෙම නෙමෙයි විශාල ප්‍රමාණයක් ගුවන් විදුලිය හරහා ගුවන් විදුලිය නිසා ජීවිතේ වෙනස් වෙච්ච පුද්ගලයෝ. දැන් මේ රජරට ගුවන් විදුලියක් තියෙනවා. ඒක මැදිරියක්ම. එතකොට මේ රජරට කියන්නේ මේ ගුවන් විදුලිය තිබිච්ච වාසි තමයි. ඊළඟට පුතේ ජංගම දුරකථනයෙන් දැන් මගේ ජංගම දුරකථනයනොත් මට මේක FM 107.3 කියන තැනදී රජරට සේවය අහන්න පුළුවන්. තවත් ඒ වගේ නාලිකා තමයි. ඊළඟට මේක ඉතින් අවාසිත් කියන්න එපාය. මේක අවාසිත් කියන්න ඕනේ. ඒක අවාසියක් තමයි. අධික ශබ්දයේ කන් බෙරයට හානි කරනවා. අධික ශබ්දය හදිහියෙන් දාගත්තොත් අපේ කනට අමිහිරි. ඊළඟට තමා කරන කාර්යාවට ඒ බාධාවක් වෙනවා. දැන් අපි කොච්චර කිව්වත් වැඩක් කර කර දැන් ඉතින් පාඩම් කර කර පුළුවන් ගුවන් විදුලිය අහන්න බැහැ. ඒක හොඳ වැඩක් නෙමෙයි. කරන කාර්යයට බාධාවක් වෙනවා. ඊළඟට ගොඩක් දෙනෙක් ඔබ හොඳටම දන්නවා සමහර දේවල් වල ගුවන් විදුලිය දාලා තියෙනවා, රේඩියෝක ඔන් කරලා තියෙනවා, ගුවන් විදුලිය ක්‍රියාත්මක කරලා තියෙනවා අනිත් මිනිස්සුන්ට කරදරයක්. ඊළඟට අධික ශබ්දයේ පරිසර දූෂණය කිරීමක්. ශබ්ද දූෂණය කියලා කියන්නේ එහෙනම් අධික ශබ්දයේ පරිසරය දූෂණය කිරීම. ඔන්න අපි කතා කරා ගුවන් විදුලිය වාසි සහ අවාසි. එහෙමනම් මේ සියලුම අවාසි Tamanට වාසියක් කරගන්න පුළුවන් නේ? අවට සිටින පරිසරය අනිත් අවට ඉන්න කටිට කරදරයක් වීම. ඇයි කරදරයක් කරන අපි කරනවා නම් ඒක කරදරයක් වෙන්නේ. එහෙනම් ඒක කරදරය අවම කරගන්න පුළුවන්. අධික ශබ්දයේ පරිසරයට දූෂණය කරනවා. එහෙනම් අධික ශබ්දය අවම ශබ්දයේ බවට පත් කරගන්න පුළුවන්. ඊළඟට තමා කරන කාර්යය මනමින් කරනවා ගුවන් විදුලියට සමත් දෙන්න පුළුවන්. ඊළඟට මම කතා කරනවා රූපවාහිනිය නැරඹීමෙන් ඇති වාසි මොනවද කියලා. රූපවාහිනිය නැරඹීමෙන් ගොඩාක් වාසි ලබා ගන්න පුළුවන්. ප්‍රධානම වාසිය තමයි ලෝකේ විවිධ රටවල තොරතුරු සවන් දීමට හා නැරඹීමට හැකි වීම. එසැනින් අපට ලෝකේ ඕනෑම තැනක තොරතුරු දැක හඳුනා ගන්න තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි කැමති වැඩසටහන් අපි කැමති ඕනෑම වැඩසටහනක් ඕනෑම නාලිකාවකින් තෝරගෙන බලන්න පුළුවන්. මම මේකට කැමති නැත්නම් වෙන වැඩසටහනකට සමන් දෙන්න නරඹන්න පුළුවන්. ඊළඟට දැන් අපි දවස් කීපයක් පහු වෙච්ච වැඩසටහන උනත් ආපහු සැරයක් මේ දැන් ප්‍රචාරය වෙනවා වගේ රූපවාහිනියෙන් නරඹන්න පුළුවන්. අපි බලමුකො වාසිම අවාසි මොනවද කියලා. අඛණ්ඩව ආදරණීය දුවේ පුතේ වැඩි වේලාවක් නැරඹීම හේතුවෙන් බොහොමදටම දන්නවා ඔබේ අම්මලා ඔබට වැඩිපුරම බනින්නේ ගුවන් රූපවාහිනී මේ වැඩසටහන බලන්න එපා. ඔච්චර වෙලා රූපවාහිනී ළඟ ඉඳගෙන ඉන්න එපා. අඛණ්ඩව වැඩි වේලාවක් නැරඹීම හේතුවෙන් දෘෂ්ටියට බලපෑම සිද්ධ වෙනවා. ඇස්වලට බලපෑම සිද්ධ වෙනවා. වැඩි වේලාවක් රූපවාහිනී දොර රූපවාහිනිය බලාගෙන හිටපුවාම. ඊළඟට තව එකක් තමයි මතක තබා ගැනීමේ ශක්තිය හීන වෙනවා. ආදරණීය දුවේ පුතේ අපි පුංචි දවස්වල අපි ඉස්කෝලේ යනකොට අපිට සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය එහෙම නැත්නම් විසක් උත්සවය ගැන ගුරුතුමී කියලා දීපු කරුණු ලස්සනට කියලා දීපු කරුණු මතක තියාගත්තා. ඒ මතකේ තමයි මගේ දුවේ පුතේ තවමත් අපේ මතකයේ ඇදලා තියෙන්නේ. එදා කියපු දේවල් ලස්සන චිත්‍රයක් වගේ මතක මනසේ ඇඳිලා තියෙනවා. හැබැයි දැන් එහෙම නෙමෙයි. රූපවාහිනිය නිසා මෙන්න මේ කියන මම කියන්නේ මේක මේ 100%ක් සත්‍ය කියලා. හැබැයි රූපවාහිනිය නිසා මතක තබා ගැනීමේ ශක්තිය හීන වෙලා තියෙනවා. ඇත්තට සියලුම තොරතුරු පෙන්නනවනේ. එතකොට ළමයාට හිතන්න ඔබට හිතා ගන්න වෙලාවක් නැතු යනවා. ඊළඟට එක තැන ඉඳගෙන ඉන්නකොට දිය වැඩියා, තරබාරු බව, එහෙම ස්තුල බව වගේ රෝගාබාධ ඇති වෙන්නත් ඉඩ තියෙනවා කියලා කියනවා. ඊළඟට රූපවාහිනිය දිහා කොච්චර වෙලා බලාගෙන ඉන්නවද කියන මොකද සමහරවල් බයිනවනේ. රූපවාහිනිය කණ්ඩ බලාගෙන ඉන්නවා කියලා කියන්නේ ළඟට වෙලා උඩ බලාගෙන හිටපුවාම බෙල්ලේ අමාරු බෙල්ලේ ආබාධ ඇති වෙන්න පුළුවන්. ආදරණීය දුවේ පුතේ මේ අපට අපේ විශේෂ නිර්දේශයම කියලා තියෙන මෙන්න මේ කාරණාවලින් ඔබව දැනුවත් කරන්නට කියලා. ඊළඟට පුතේ රූපවාහිනිය සමහර ගෙවල් වල එක ළඟ ළඟ තියෙන ගෙවල් වල රූපවාහිනිය ක්‍රියාත්මක කරන අල්ලපු ගෙදරක් තියෙනවා. හැබැයි මම ඉන්න ගමේ නම් එහෙම එක්කෙනෙක්වත් නැහැ. අල්ලපු ගෙදර කට්ටිය තොරතුරු ලබා ගන්නවා. හැබැයි ඔවුන්ට පමණයි. අපි ලබා ගන්න තොරතුරු අපිට පමණයි. අපි මේ ශබ්දය දූෂණය කරන්නේ නැහැ. ඊළඟට රූපවාහිනිය තුලින් ආලෝකයේ දූෂණය වීම සිද්ධ වෙනවා. ඊළඟට පුතේ බරපතලම ප්‍රශ්නයක් තමයි අවාසියක් තමයි රූපවාහිනිය වැඩසටහන් වලට ඇබ්බැහි වීම. රූපවාහිනිය වැඩසටහන් වලට ඇබ්බැහි වීම. එක දවසක් මගේ මල්ලි නර්තන ගුරුවරයෙක් එක දවසක් ඔහු මේ පාසලේ කාර්යාලයේ ඉඳලා පන්ති කාමරේට නැටුම් කාමරේට යනකොට ඒ නැටුම් කාමරේ ඉන්න ළමයි ටික එක්තර වැඩසටහනක රූපවාහිනියේ ටෙලිනාට්‍යයක සිදුවීම් ටික ළමයි කතා වෙනවා. නිමන ඉඳගන්නේ නර්තන කාමරේ නැටුම් කාමරේනේ. එතකොට මේ කට්ටිය ඉඳගෙන කතා කර කර ඉන්නවලු මේ අපේ මල්ලි එතන ඒ ගුරුතුමා ගිහිල්ලා හොඳට බලාගෙන ඉඳලා ළමයි මොනවද කතා වෙන්නේ කියලා. අනුන්ගේ කතාවල සම්බන්ධන හොඳ නැහැ. ඒ වුණාට මේ ගුරුතුමා බලාගෙන ඉඳලා ළමයි මොනවද කතා වෙන්නේ කියලා ළමයින්ට කොච්චර මේ රූපවාහිනී නාට්‍යයට ඇබ්බැහි වෙලා තියෙනවද කියලා කියනවා නම් ගුරුතුමා පන්තියට ඇවිල්ලා ගොඩක් වෙලා යනකම් ළමයි දැනගනක් නැහැ. අර රූපවාහිනී ටෙලි නාට්‍යයක තිබිච්ච සිද්ධියක් ලංකාවේ නැති නාට්‍යවලද මේ විදේශ ටෙලි නාට්‍යයක තිබිච්ච සිද්ධියක් දරුවෝ ටික සාකච්ඡා කර කර ඉඳලා තියෙනවා. එහෙනම් මේවා අවාසි සාගතයි. තමයි ඊළඟට අපට දැනෙන්නේවත් නැහැ කාලය නාස්ති වෙන විදිය. දැන් ඔබ වුණත් හිතලා බලන්න, ඔබ වුණත් රූපවාහිනිය ළඟ ඉඳගත්තුත් ඔබට නැගිටින්න හිතෙන්නේ නැහැ. දවසම වුණත් ඉඳගෙන බලාගෙන හිටියකි. අර ඒකේ දොස්ත පාලකයා අතීතය දිනවනම් දවසම අර නාලිකාවෙන් මේ නාලිකාවට, මේ නාලිකාවෙන් අර නාලිකාවට, ඒ නාලිකාවෙන් අනෙක් නාලිකාවට මුළු දවසම වුණත් රූපවාහිනිය නරඹන්න ඔබට සිත් පහළ වෙනවාමයි. ඊළඟට පුතේ මෙන්න මේ රූපවාහිනිය අර ඇබ්බැහි වෙලා බැලුවොත් ඔබට පුද්ගල ඇසුර අඩු වෙනවා. පුද්ගල ඇසුර අඩු වෙනවා. ඊළඟට පුතේ තව ප්‍රබල මහානිය තමයි ඔබට කියවීමේ ෘචිය අඩු වෙනවා. කියවීමේ ෘචිය නැති වෙලා යන්න ඉඩ තියෙනවා. ඒක නිසා ආදරණීය දුවේ පුතේ මිනිස් තොරතුරු සංනිවේදනයේදී හැම තැනකදීම තොරතුරු සංනිවේදනයේ වාසි සහ අවාසි අවස්ථා ඕනෑ තරම් තියෙනවා. එම නිසා බොහොම කල්පනාවෙන් තොරතුරු හුවමාරු කරන්න, බොහොම කල්පනාවෙන් තොරතුරු සංනිවේදන ක්‍රියාවලිය යෙදෙන්න. හැබැයි මේ තොරතුරු සංනිවේදනයේ අපිට හරියට නිකන් ගහකට පොත්තක් පොත්තකට ගහකුත් සම්බන්ධ වෙනවා වගේම මිනිසාට තොරතුරු අවශ්‍යයි. තොරතුරු ලබා ගැනීමට නම් මිනිසා අවශ්‍යයි. මම ඔබට මතකයි මේ පාඩමේ මැදක් යනකොට කිව්වා මට පැවරුමක් කරලා එවන්න කියලා. අතීතයේ සිට වර්තමානයේ දක්වා සංනිවේදන තොරතුරු සංනිවේදනයේ ක්‍රමික විකාශනය ගැන පුණ්ඩි පොඩි පොත් පිටක් හදලා එවන්න කියලා කිව්වා. ආදරණීය දරුදරයනි, ඔබ මට මේ පොත හදලා එවන්න. මම නැවතවතාවක් මගේ දුරකථනාංකය කියනවා 076415 8436. ඔබ ඔබේ නමත් ඔබේ පන්තියත් පාසලත් එතන සටහන් කරලා එවන්න. පළවෙනියට මේවන නම දෙනාගේ පස් දෙනාගේ සමාවෙන්න පස් දෙනාගේ තොරතුරු මම ලබන සතිය අඟහරු දෙන තැන 100ක් වෙනි අඟහරුවාද මගේ පාඩම පටන් ගන්නට කලින් අනිවාර්යෙන් ඔබට කියනවා ඔබ ලබන සතියේ පාඩමට සූදානම් වෙන්න සිංහල පොතේ ලස්සන කතාවක් මම ඔබට කියන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ සිංහල අච්චි පොත අතට අරගෙන ඉන්න ඔබට හිතා ගන්නටත් බැරි ඉතාම පොතේ තියෙන පාඩමක් ඔබ කියවලා තියෙන පාඩමක් මම කැමති ඉතාම සුන්දර විදිහට ඔබට දැනෙන විදිහට හිතට ඇඟට දැනෙන විදිහට කියලා දෙන්නට මම සූදානම්. එහෙනම් මගේ ආදරණීය පැටවු මං හිතනවා මේ වැඩසටහන අහලා ඉවර වෙලා දවසක් විතර ඇතුළත දවසක් දෙකක් ඇතුළත මට ඔබේ හදාගත්ත පොත එවයි කියලා එහෙම බලාපොරොත්තුෙන් මම දැන් සමුගන්නයි සූදානම් වෙන්නේ. ආදරණීය දරුදැරියනි, ගෙදර වෙලා ඉන්න, පරිස්සම් වෙලා ඉන්න, හැමදාම තමන්ගේ ආගම හවසට දේට හවසට සිහි කරන්න, දෙමව්පියන්ට වඳින්න, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න, කොහෙවත් යන්න එපා, ඉක්මනින් අපට පාසලේ ගේට්ටුව ඇරේවි. ප්‍රාර්ථනා කරමු හැම දිනම එකතු වෙලා හවසට උදේට ඉක්මනින් පාසල් යන්නට අපට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ වසංගතය අපේ රටේ ඉක්මනින්ම මුළු ලෝකයෙන්ම ඉක්මනින්ම තුරන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආදරණීය දුවේ පුතේ, දැනුම් කුසලතා ආකල්ප සංවර්ධනය කිරීම සඳහා ඔබේ නිවසට පැමිණි මම දැන් ඔබේ ගෙදරින් යන්නටයි මේ සූදානම. ලබන සතියේ ඔබ හමු වෙන තෙක් මම නිහඬ වෙනවා. මම ඔබේ ආදරණීය ගුරුතුමා සුසිල් සර්. ආයුබෝවන්. පරිස්සමින් ඉන්න.